SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන් විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය.
සාහිත්‍ය සම්භාෂණ, පොතපත දෙස හෙළන විමසුම් මැස.
අයිබෝවන්, අපි එහෙමනම් මාසයකින් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ලේඛක ලේඛිකාවන්ගේ කෘති පිළිබඳව අවධානය යොමු කරමින් සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් හමු වෙනවා. හැමදාමත්ම වගේ ගියවර අපි අවධානයට ලක් කරපු ග්‍රන්ථය පිළිබඳව මතක් කරමින්ම තමයි මෙවරත් අපේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. අපි අවසන් වතාවට ඔබව හමුවන්නේ අප්‍රේල් මාසයේදී. එහිදී අපි සම්භාෂණයට ලක් කළේ මෙල්බන් වාසි ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් රචිත යෝන් නවකතාව හිමකට සෝපානය පිළිබඳවයි. වෙබ් අඩවියේ මේ සාකච්ඡාව තියෙනවා. ඔබට පුළුවන් සාකච්ඡාවට උනන්දුවක් දක්වනවා නම් අද මේ පිළිබඳව දැනගත්තා නම් වෙබ් අඩවියට ගිහලා මේ සාකච්ඡාව රසවිඳින්න. එහෙමනම් අද සාකච්ඡාව ආරම්භ කරමු. සුපුරුදු විදිහට අද සාකච්ඡාවට බඳුනන ග්‍රන්ථය පිළිබඳව නිර්වචනයකයේ දෙන්නට සම්භාෂණයේ දෙන්නට මෙල්බන් වාසි ලේඛක ජගත් ජේද්‍රසිංහ මහතා මැදිරියට පැමිණලා සිටින්නේ. ජගත්, අයිබෝවන්.
අයිබෝවන් දිල්රුක්ෂේ. දිල්රුක්ෂේ, අද අපි කතාවට පදනම් කරගන්නේ සිඩ්නි වාසී ලේඛකයෙකු වන ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය ප්‍රතිමාවක්, සංක්‍රමණිකයෙක් සහ දරුවෙක්. මේක ලක්ෂ්මන්ගේ 3 වෙනි කෙටිකතා සංග්‍රහය.
ඔව්, අපි සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් ගිය වසරේ පෙබරවාරි මාසයේදී පරාරෝපණය නවකතාව සාකච්ඡාවට බඳුන් කළා. හරියටම වසරකටත් මාස කිහිපයකට කලින්. අපි ඉන් අනතුරු ඔන්න වසරකට පස්සේ නැවත වතාවක් ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ තවත් කෙටි කතාවක් පිළිබඳව අවධානය යොමු කරනවා. ප්‍රතිමාවක්, සංක්‍රමණිකයෙක් සහ දරුවෙක්. ඇත්තටම අර සයිමන් නවගත්තේගම මහතාගේ නාට්‍ය ගංගාවක්, සපත්තු කබලක් සහ මරණයක් කියන තේමාව මතක් වෙනවා මේක දකිද්දි. අපි සුපුරුදු විදිහට මුලින්ම අවධානය යොමු කරමු කතා සාරාංශය පිළිබඳව. ජගත්,
ඇතරම කෙටිකතාකාරයෙක් හැටියට ලක්ෂ්මන් පෙන්වන ශක්තිතාව හැම විටම විශිෂ්ටයි කියලා මට හිතෙනවා. මොකද ඔහුගේ අනෙක් සාහිත්‍ය ශානවල ඔහුගේ නියලීම ගැන ගත්තාම ඔහු ඉදිරියෙන් ඉන්නේ කෙටිකතාවෙන් කියන එක තමයි මගේ පිළිගැනීම. හේතුව, ලක්ෂ්මන් කියන්නේ සමාජයේ දෙස ඉතාමත්ම නිරීක්ෂණාත්මක බැල්මක් හෙලාගෙන ඉන්න ලේඛකයෙක්. මේ තියුණු බැල්ම තුළින් ඔහු සොයාගන්නා කරුණුකාරණා තමයි ඔහුගේ කෙටිකතා තුළ අපිට දකින්නට ලැබෙන්නේ. එඩ්ගර් ඇලන් පෝ කියන ලේඛකයා කියනවා, කෙටි කතාවේ තියෙන කෙටි බව නිසා මේ කෙටි කතාවට පූර්ණව ඇතුල් වෙන්නට පාඨකයාට හැකි වෙනවා කියලා. කෙටි කතාවකදී කෙටි කතා රචකයා සියල්ල ඉදිරිපත් කරන්නේ නැහැ. ඔහු කතා කරන්න ඇති තැන් තියෙනවා. මේ හිස් තැන් පුරවා ගන්නේ පාඨකයා විසිනුයි. ඒ නිසා සමහර විටක රචකයා බලාපොරොත්තු නොවන සීමාවන් ඉක්මවා යන්නට පාඨකයාට පුළුවන් වෙනවා. මේක තමයි කෙටි කතාවේ අපූර්වත්වය. කෙටිකතා රචකයෙකුට හැකියාව තියෙන්නට ඕනේ වඩා විවිධ කෝණයන් කරා පාඨකයන් ගෙන යන්නට හැකිවන ආකාරයට ගොඩනගා ගන්නට. මේ හැකියාව ලක්ෂ්මන්ට මනා ලෙස පිහිටා තිබෙනවා පේනවා. ඔහුගේ මේ 3 වෙනි කෙටිකතා සංග්‍රහයට එනකොට පළවෙනි, දෙවෙනි කෙටිකතා සංග්‍රහවල අපිට සමාර්ථයන් වල දකින්න ලැබුණු අඩුපාඩු කිසිවක් මේ 3 වෙනි කෙටිකතා සංග්‍රහයේදී අපිට හොයාගන්නට බැරි තරම් ඔහු ඉදිරියට යනවා දිනෙන් දිනම මේ කෙටිකතාව කියන මාධ්‍ය ඔස්සේ.
ඔව්, ඇත්තටම මේ ජගත් ඔය කියපු කතාවට ටිකක් සමපාත වෙන අදහසක් මේ ලක්ෂ්මන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රතිමාවක්, සංක්‍රමණිකයෙක් සහ දරුවෙක් කියන මේ කෙටි කතා සංග්‍රහය පිළිබඳව ගුණදාස අමරසේකර මහතා ඉදිරිපත් කරලා තිබුණා. මං කෙටියෙන් ඒක සඳහන් කරන්න. කෙටි කතාව යනු නවකතාවට වඩා වෙනස් සන්දර්භයක් ඇති සාහිත්‍යාංගයකි. නවකතාවේදී මූලික වන කතාන්තරය, නැතිනම් කතනය, කෙටි කතාව තුළ ලබාගන්නේ අප්‍රධාන ස්ථානයක්. කෙටි කතාවේදී ප්‍රමුඛ ස්ථානය ලබාගන්නේ සිද්ධියයි. ඒ සිද්ධිය තුළනේ කෙටිකතාකරුවා පාඨකයා ඇදපැඳ තබා ගන්නේ. මේ ලක්ෂණ සියල්ල අඩුවැඩියෙන් ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ මෙම කතා තුළ දැකිය හැකි. ඇත්තටම දැන් අපි ඒ කතාව, ඒ පාර්ශ්වය පිළිබඳව අවධානය යොමු කළිතින් කොහොමද මේ කතා ගොඩනැංවීම සහ සිද්ධි උපයෝජනය කරගෙන තියෙන්නේ ලක්ෂ්මන් තමන්ගේ මේ කෙටිකතා සංග්‍රහය තුළ?
අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි මේ බොහෝ කෙටි කතාවට ලක්ෂ්මන් පාදක කොටගෙන තිබෙන්නේ ඔහු දකින දේවල්. වඩාත්ම වැදගත්ම දේ තමයි මේ තමා දකින කුඩා සිදුවීමක් කෙටි කතාවක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියන එක. ඒක තමයි කතාකාරයාගේ දක්ෂතාව. එතකොට කෙටි කතාවක් කියන එක හරියට ඉදිරිපත් කරනවා නම් ඒ කෙටි කතාව තුළ පාඨකයට හැකිවෙනවා තව තව ලෝකවලට ගෙන යන්නට. උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් මෙන්න මේ පළවෙනි කෙටි කතාව. මේ කෙටි කතාව පොතේ කෙටි කතා 10ක් තියෙනවා දිල්රුක්ෂි. අවුරුදු කුමාරයා, ප්‍රතිමාවක් සංක්‍රමණයක් සහ දරුවෙක්, බත්මුල, මූණු පොතෙන් උපන් පුතෙක්, බෝතල් පත්‍රකාරයා, සාරදා සහ තාත්තා, හිතා ගන්න බැරි මිනිහෙක්, මාස්ටර්, කුඩම්මා, පතොක්මල් පෝච්චි කියන කෙටි කතා 10ක් තියෙනවා. මේ කෙටි කතාවෙන් පළවෙනි කෙටි කතාව අපි ගත්තොත් අවුරුදු කුමාරයා කියන කෙටි කතාව. මේ අවුරුදු කුමාරයා කියන කෙටි කතාව තුළ අවුරුදු උත්සවය පදනම් කරගෙන ඕ අපිට කියන්නට යන්නේ වෙනස්ම කතාවක්. අද දවසේ දරුවන් ඈත් වීම නිසා දෙමාපියන් විඳින වේදනාව තමයි ඕ කතා කරන්නේ. එතකොට මේ වේදනාව තුළ දරුවන් සහ දෙමාපියන් අතර අද තියෙන සම්බන්ධතා කොතරම් කෘතිමද කියන එක සාකච්ඡා කරනවා. උදාහරණයකට අද අපි පිටරටක ඉඳන් අපේ දෙමාපියන්ට ස්කයිප් තාක්ෂණයෙන් කතා කරන්නේ. අපේ දෙමාපියන් අපේ රූපය දකින්නේ අර තිරයක් මත අපැහැදිලි බොඳ වෙච්ච රූපයක්, අපැහැදිලි කටහඬක්. ඒක තමයි අපේ සම්බන්ධතාව. මේකද දරුවන් සහ දෙමාපියන් අතර ඇතිවිය යුතු සම්බන්ධතාව කියන එක තමයි ලක්ෂ්මණ සාකච්ඡා කරන්නේ. නමුත් ඒ සඳහා පාදක කොට ගන්නවා අවුරුදු උත්සවයක්. මේ වගේ උදාහරණ අපට මේ පොත තුළින් දිල්රුක්ෂි ඕනෑ තරම් හොයා ගන්නට පුළුවන්.
ඔව්, ඔය ජගත් කියපු ඔය සමාජයේ විනිවිද දැකීමේ කාර්යාවලිය, සමාජයේ යම් යම් චරිත හඳුනා ගැනීමට කතුවරයා සතුව තිබුණු තියුණු සංවේදීතාව පිළිබඳව කතා බහ කරද්දී අවුරුදු කුමාරයා කියන කෙටි කතාව වගේම තවත් සිද්ගත කෙටි කතාවක් තමයි මූණු පුතෙන් හමූණු පුතෙක් කියන කතාව. අද කාලයේදී මේ අන්තර්ජාලය හරහා ඇතිවන මානව බැඳීම් තුළින් මිනිසුන්ගේ ජීවිතයට සිදුකරන බලපෑම පිළිබඳව විශාල කතාන්තරයක් මේ කතාවෙන් කියවෙනවා. ජගත්, එතනදී ලක්ෂ්මන් කොයිතරම් සංවේදී වෙලා තියෙනවද සමාජ සංවේදී කාරණා තමන්ගේ ග්‍රන්ථය තුළට අරගෙන එන්න?
ඇත්තටම දිල්රුක්ෂි, මා කැමති ඔබට කතාවක් කියන්නට. ලක්ෂ්මන් බොහෝ කාලයක් ඉඳලා මං අඳුනන ලේඛකයෙක්. අපි ඕස්ට්‍රේලියාවේ සිංහල පුවත්පත් ආරම්භ කරපු කාලේ ඉඳලම ලක්ෂ්මන් අප සමග සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා ඔහුගේ ගොඩනැගීම මාතරම් දැකපු කෙනෙක් නැහැ කියලායි මට හිතෙන්නේ. මේ කාලාන්තරය පුරාම ඔහුගේ නිරීක්ෂණ ශක්තිය හැමදාම තියුණු දිවුණු වුණා. ඔහු ලියන ලිපි ලේඛන, ඔහු කෙටි කතා පමණක් නොවේ සමාජ කාරණා සම්බන්ධයෙන් ලේඛනය යෙදෙනවා, දේශපාලන සම්බන්ධයෙන් ලේඛනය යෙදෙනවා. මේ සියලු දේශපාලන සමාජ කාරණා කල්පනා කරගෙන යනකොට ඔහුගේ පරිකල්පනයටත් වඩා ඔහු සමාජය දකින ආකාරය කොයිතරම් තියුණු වෙමින් යනවාද කියන කාරණය තමයි මට පැහැදිලිවම පෙනෙන්නේ.
ඔව්, දැන් අපි කල්පනා කළොතින් එහෙම මේ දැන් ලක්ෂ්මන් කොඩිතුවක්ක මහතා නවකතා සහ කෙටිකතා දෙක අතර දෝලණය වන ලේඛකයෙක්. එතකොට එක ලේඛකයෙක් මේ සන්දර්භ දෙක අතරතුර, මේ ආකෘති දෙක අතරතුරේදී දෝලණය වෙද්දී යම් යම් අඩුවැඩිකම් අපිට ඔවුන්ගේ නිර්මාණ හරහා දකින්නට පුළුවන්. ඔබ මොකද දකින සුවිශේෂීත්වය ලක්ෂ්මන් කොඩිතුවක්ක නවකතා සහ කෙටිකතා අතර සිදු කරන මේ සැරිසැරීම?
මගේ පුද්ගලිකම පිළිගැනීම තමයි දිල්රුක්ෂි, ලක්ෂ්මන් කොඩිතුවක්ක කියන්නේ අතිදක්ෂ කෙටි කතාකාරයෙක්. ඔහුගේ කෙටි කතාව අභිභවා යන්නට ඔහුගේ නවකතාවට හැකි වුණා කියලා මම හිතන්නේ නැහැ. අදත් මේ පොත කියවනකොට මට දැනෙන්නේ ලක්ෂ්මන් කියන්නේ ඉතා විශාල අනන්‍යතාවක් සිය කෙටි කතාව තුළින් ගොඩනගා ගත්ත ලේඛකයෙක් කැරියර. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. පසුගිය මාසයේ මම ශ්‍රී ලංකාවේ පුවත්පතක සිලුබින පුවත්පතේ පළවුණු කෙටි කතාවක් කියවමින් ඉන්නවා. මේ කෙටි කතාව පරිච්ඡේද දෙකක් කියවනකොට මට එකපාරට තේරුණා මේක ලක්ෂ්මන්ගේ කෙටි කතාවක් කියලා. මම පල්ලෙහාට බලනවා කවුද ලේඛකයා ලක්ෂ්මන් කොඩිතුවක්ක. ඒ තමයි ලක්ෂ්මන්ගේ අනන්‍යතාව. ලක්ෂ්මන් ගොඩනගාගත් අනන්‍යතාවක් තියෙන ඔහුගේ කෙටි කතාවක් කියවනකොට අපිට දැනෙනවා මේක ලක්ෂ්මන්ගේ කෙටි කතාවක් කියලා. ඔහු දක්ෂ කෙටි කතාකාරයෙක්. එතකොට කෙටි කතාව සහ නවකතාව අතර තියෙන වෙනස, ඔහු කොයිතරම් දුරට තෝරා බේරා ගන්නවාද කියන කාරණය අපි මම හිතන්නේ වෙනම සාකච්ඡා කළ යුතු කාරණයක් වෙනවා. මේ මොහොතේ මට කියන්න පුළුවන් දේ තමයි ලක්ෂ්මන් කොඩිතුවක්ක කියන්නේ අපාතරින් අතිදක්ෂ කෙටි කතාකාරයෙක් බව මගේ පිළිගැනීමයි කියන එකයි.
දැන් මේ අවස්ථාවේදී මේ සාකච්ඡාවට මේ ග්‍රන්ථයේ කතුවර ලක්ෂ්මන් කොඩිතුවක්ක මහතා සම්බන්ධ වෙලා ඉන්නවා. ආයුබෝවන් ඔබට ලක්ෂ්මන් කොඩිතුවක්ක මහතා.
ආයුබෝවන්.
ඔව්, දැන් අපිට මතකයි සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් මීට කලින් ඔබගේ ග්‍රන්ථ දෙකක්ම අපි මේ ආකාරයෙන් සම්භාෂණයට ලක් කරලා තියෙනවා. හුස්ම කෙටි කතා සංග්‍රහය සහ පරාරූපණය නවකතාව පිළිබඳව. ඔබ ඇත්තටම මේ නවකතාව සහ කෙටි කතාව කියන මේ ආකෘති දෙක අතර සැරිසරන ලේඛකයෙක්. කොහොමද ඔබ මේ ආකෘතීන් දෙක අතර සැරිසරන්නේ ලේඛකයෙක් විදිහට?
ඇත්තටම මේ දෙලුක්ෂණ සමහර අද්දකීම් තියෙන අපිට කෙටියෙන් පවසලා පාඨක ගීත ග්‍රහණය ශ්‍රණිකව කරගන්න පුළුවන් දේවල්. දැන් සමහර දේවල් තියෙනවා අපි විස්තරණය කළා පාඨකයත් එක්ක රැඳිලා නැහැන වෙලාවක් රැඳිලා ඒ තුල විකාශනය කරන්න පුළුවන් කතාවක්. ඇත්තටම ඒ වෙලාවට මම තීරණය කරනවා මේක මගේ අත්දැකීම කෙටි කතාවකටද නැත්නම් නව කතාවකටද සුදුසු කියලා. ඒ අනුව තමයි මම ඒ ප්‍රතිනිර්මාණය යෙදෙන්නේ. හැබැයි කෙටි කතාවක් ලිවීමේදී උඟක් අපි පරිස්සම් වෙන්න ඕනේ සීමිත වචන ප්‍රමාණයකින් පාඨකයාගේ හිත දැහැගන්න. අන්න ඒක තමයි
ප්‍රතිමාවක් සංක්‍රමණිකයෙක් සහ දරුවෙක් කියන කතා සංග්‍රහයේදී මේ පතොක් මල් පෝච්චිය වගේ කතාවක් අපි ගත්තොත් එහෙම මේ පතොක් ගහක් මූලික කරගෙන යම් කිසි වූ වස්තුවක් ඔබ්ජෙක්ට් එකක් මූලික කරගෙන ඒ වටා විශාල කතාවක් ලක්ෂ්මන් ගොඩනගනවා. දැන් කෙටි කතාකාරයෙක් සතුව තියෙන මේ ලක්ෂණය ගැන ඔබට මොකද හිතෙන්නේ? දැන් අපි අපි කොහෙත්ම සැලකිල්ලට ගන්න නැති තාම පොඩි දෙයක් වස්තු බීජය කරගන්න.
ඔව් වතාවක් බටහිර කෙටි කතාකාරයෙක් කිව්වා දෙල්ලොක්ෂි මේ මගේ මේසේ උඩ තියෙන වතුර බෝතලේ ගැන වුණත් මට කෙටි කතාවක් ලියන්නට පුළුවන් ය කියලා. මේ ලක්ෂණය මේ ලක්ෂ්මණගේ කෙටි කතා තුළ අපිට හොඳට දකින්න ලැබෙන උදාහරණයක් හිටින් මේ ප්‍රතිමාවක් සංක්‍රමණයක් සහ දරුවෙක්. එහෙම නැත්නම් බෝතල් පත්‍රකාරයා. එහෙම නැත්නම් බත්මුල. මේ බත්මුල කියන කෙටි කතාවේ බත්මුලක් ගැන ඔහු කතා කරන්නේ. නමුත් ඔහු බත්මුල පාදක කරගෙන මහ විශාල දේශපාලන කතාවක් අපට කියනවා. ප්‍රතිමාවක් සංක්‍රමණයක් සහ දරුවෙක් කියන කෙටි කතාවේ ඔහු කුඩා බෝට්ටුවක් පාදක කරගෙන විශාල කතාවක් අපට කියනවා. මේ දරුවා බෝට්ටුවක් අතේ තියාගෙන හැමතිස්සෙම පා කර කර ඉන්නවා. මේ ඇයි මේ කියන කාර්යය අපිට කෙටි කතාවේ අන්තිමේදී තමයි තේරෙන්නේ. මේ පවුලම ඔස්ට්‍රේලියාවට පැමිණලා තියෙන බෝට්ටුවකින්. බෝට්ටුවකින් එන අතරේ තාත්තා නැති වෙනවා බෝට්ටුවේදී මුහුදට වැටිලා. ඒතකොට ඒ නිසා තමයි මේ දරුවා මේ බෝට්ටුවක් තියාගෙන ඉන්නේ හැමතිස්සෙම. මේ සංකේත ඉතා දැඩි ලෙස ලක්ෂ්මන් පාවිච්චි කරනවා මේ කෙටි කතාව තුළ. මම හිතන්නේ ඒක ඉතා විශාල දක්ෂකමක් ලෙස මම දකිනවා.
නමුත් මේ හැම කෙටි කතාකාරයෙක් තුළම ඕක දකින්නට ලැබෙන්නේ නැහැ නේද? මොකද ඒ තියෙන සුවිශේෂිතය.
ඒකට හේතු වෙන්නේ එක එක කෙටි කතාකාරයන් තමන්ගේ අනුභූති නිදිපත් කරන ආකාරය. උදාහරණයක් ලෙස ඔබට මතක ඇති දිල්රුක්ෂ අපි WH උපසේනගේ කෙටි කතා ගැන කතා කළා පසුගිය වතාවක. බොහෝ විට උපසේනගේ කෙටි කතාවල අපි දකින්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී වගේ සරල සත්‍ය ඉක්මවා ගිය ස්වභාවය ඉක්මවා ගිය කෙටි කතා ලියන ලේඛකයෙක් හැටියට. ඒ ඔහුගේ ශෛලිය. ඔහු ඒක දක්ෂ ලෙස පාවිච්චි කරන්නට උපසේන දන්නවා. ඒ වගේ හැම කෙටි කතාකාරයෙක්ම තමාගේ නිර්මාණ ඉදිරිපත් කිරීමේදී යොදා ගන්නා ක්‍රමවේද පාවිච්චි කරන උපක්‍රම විවිධ වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ මේ විවිධත්වය අපිට දකින්නට ලැබෙන්නේ.
ඖජගත ඔබ සඳහන් කරපු ආකාරයට WH උපසේන කතුවරයාගේ ඉන්ද්‍රජාලික ආකෘතිය රැගත් ඒ කෙටි කතා පිළිබඳව අපි ඔහුගේ ග්‍රන්ථ නිර්වචනය කිරීමේදී කතා බහ කළා මට මතකයි. අපේ කතුවර ලක්ෂ්මන් කොටිතුවක්කු මහතාට මා ඒ ප්‍රශ්නේ යොමු කරන්න කැමැති. දැන් ඉන්ද්‍රජාලික කතා ආකෘතියෙන් පරිබාහිර වෙලා දැන් ඔබ බොහෝ වෙලාවට අනුගමනය කරන්නේ ලක්ෂ්මන් කොටිතුවක්කු මහතා මේ මානව බැඳීම් සහ සංවේදනා මූලික කරගත් ආකෘතියක්. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ ආකෘතිය තුළ වඩාත් ඔබ සැරිසැරීමේ සුවිශේෂිත්වයක් තියෙනවද කියලා?
ඇත්තටම මං හිතන්නේ මේ මම ජීවත් වෙච්ච සමාජ පරිසරයේ මම විදිච්ච අද්දකි මගේ හිතට ඒක දැනෙච්ච විදිය වෙන්න ඇති. ඇත්තට මේවා නිර්මාණය වෙනකොට එළියට බහින්නේ. හැබැයි මං හිතන්නේ නිර්මාණයක් කියන්නේ සත්‍යයත් කල්පිතයත් අතර මැදි වෙන දෙයක්. අපි කොච්චර ඉන්ද්‍රජාලිකයි කියලා සිතුවත් ඒ ඉන්ද්‍රජාලිකත්වයේ අන්තිමට ගිහිල් එකතු වෙන්නේ අර සමන් හිතන සත්‍යතාවයට නැත්තම් අත්දැකීමකට. ඉතින් මං හිතන්නේ ඉන්ද්‍රජාලික කතා ගොඩනැගීමේදී පාඨකයාට උඟක් කිට්ටු වෙනවා අඩු වෙන්න පුළුවන්. නමුත් මානව බැඳීම් එක්ක යනකොට පාඨකයට කිට්ටු වෙන්න පුළුවන්. ඒ අනුව තමයි පාඨකයා ඒ ප්‍රස්තුතිය විඳ දරාගන්නේ නැත්තම් හිතට වැදගන්නේ. ඒ අනුව මං හිතන්නේ මං ලැබපු මගේ පරිසරය මං පොඩි කාලේ ලැබපු අත්දැකීම් මම දැකපු දේවල් මං විඳපු දේවල් ඒ අනුව වෙන්න ඇති මං හිතන්නේ මේ නිර්මාණය සිද්ධ වෙන්නේ.
ඔබගේ මේ කෙටි කතා සංග්‍රහයේ තියෙන කතා 10න් බොහොමයක් කතා අපිට හමුවන්නේ යම් කිසි වූ වස්තුවක් සංකල්පයක් මූලික කරගෙන ඒ වටා සිද්ධිදාමයක් ඔබ ගොඩනගලා තියෙනවා. මම කැමති මේ ඔබගේ මේ කෙටි කතා ආරය පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න මේ ආකෘතිය පිළිබඳව.
ඇත්තම දිලොක්ස මේ සිද්ධි කියන්නේ අපේ අත්දැකීම්. ඒක අපේම කරගෙන නැවත ප්‍රතිනිර්මාණය කිරීම තමයි නිර්මාණයක් කියන්නේ. නැත්තම් හැමදිනාටම අත්දැකීම් තියෙනවද? හැමදිනාටම ප්‍රතිනිර්මාණයක් කරන්න බෑ. ඒක පාඨකයාගේ හිත පිනවන විදියට ලිවීම තමයි මම හිතන්නේ කෙටි කතාවක හරි නව කතාවක හරි මූලිකත්වයේ විරුද්ධේ. ඉතින් මම ඇත්තට මේ සිද්ධි සොයා ගියා කියන්නේ ඇත්තට මම ඇස දුටු ඒවා ආපු ඒවා මේ සියල්ලම එකතු වෙ සංකල්පයක් තමයි මේ කෙටි කතා සංග්‍රහයට අඩංගු වෙලා තියෙන්නේ.
හොඳයි, එහෙමනම් ජගත් මම කැමැති අවසාන වශයෙන් දැනගන්න දැන් සමස්ත ඕස්ට්‍රේලියාවේම සිටින මේ කතාව අපේ සංවාදයේ අහගෙන ඉන්න ශ්‍රාවක පිරිසට අපි කොයි වගේ පණිවිඩයක්ද මේ ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ ප්‍රතිමාවක් සංක්‍රමණිකයෙක් සහ දරුවෙක් කියන කෙටි කතා සංග්‍රහය හරහා ලබා දිය යුත්තේ? විචාරකයෙක් විදිහට ඔබේ අදහස මොකද්ද?
දිල්රුක්ෂි විචාරකයෙක් විදිහට වඩා ලක්ෂ්මන්ගේ මේ ගමන දිහා ඉතා ආසාවෙන් බලන් ඉන්න පාඨකයෙක් හැටියට යමක් කියන්නට මම කැමතියි. ලක්ෂ්මන් කියන්නේ අපි අතරින් ලේඛකයන් අතරින් අති දක්ෂ කෙටි කතාකාරයෙක්. ඕස්ට්‍රේලියාව තුළ ජීවත් වෙන කෙටි කතාකරුවන් අතරිනුත් ඔහු කැපිපෙනෙනවා. මෙන්න මේ කැපිපෙනෙන කෙටි කතාකාරයාගේ ගමනට යම්කිසි අතක් දෙන්නට ඕනේ අපි හැම විටම. මොකද ඔහු යම්කිසි දවසක අපට මීට වඩා යමක් ගෙනත් දෙන්න සූදානම් වෙන ලේඛකයෙක්. ඔහු සම්මානනීය ලේඛකයෙක් වෙන දවසත් බොහොම මෑතයි.
හොඳයි, එහෙමනම් මේ ජයග්‍රහී බලාපොරොත්තුව ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විදිහට අපි තබා ගනිමු. ජගත් ජේදරිසිංහ, ඔබට බෙහෙවින් මේ ස්තුතිවන්ත වෙනවා. තවත් මාසක SBS සිංහල මැදිරියට පැමිණලා ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ලේඛක ලේඛිකාවන් පිළිබඳව මේ ආකාරයෙන් කතාබහ කරන්නට අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳව ඔබේ අදහස් දොර කවුලුවක් ශ්‍රාවකයන්ගේ සාහිත්‍ය රසය අලුත් මානයක් දෙස ඔවුන්ව යොමු කරන්න. බොහොම ස්තුති ජගත්.
බොහොම ස්තුති දිරක්ෂි.
හොඳයි ලක්ෂ්මන් කොටිතුවක මහතා, අපි එහෙමනම් ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව.
අයි බොහොම ස්තුතියි ඔබට.
ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS සිංහලis Facebook පිටුවට ලයික් කරන්න. අපගේ මිතුරු කණ්ඩායමට ඇතුළු වී ඔබගේ අදහස් අපට කියන්න. facebook.com/SBS Sinhalese.